ගරු කනක හේරත් අමාත්‍යතුමා විනාඩි 7ක් තියෙනවා ඔබතුමාට.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම අද මේ අවස්ථාවේ අතුරු සම්මත කිරීම ඉදිරිපත් කරපු අවස්ථාවේ වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම පිළිබඳව සතුටටපත් වෙනවා. ප්‍රථමයෙන්ම මෙම 9 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා අපේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මාව ඡන්දයෙන් පත් කර විශේෂයෙන්ම ප්‍රථමයා හැටියට මෙවරත් මාව පාර්ලිමේන්තුවට පත් කරපු අපේ කෑගල්ල දිස්ත්‍රික් ජනතාවට මගේ ගෞරවනීය ස්තුතිය මා මේ අවස්ථාවේ ප්‍රථමයෙන්ම පුද කරන්න කැමතියි. ඒ වගේම ඔබතුමා කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් හැටියට මෙම තනතුරට පත්වීම පිළිබඳවත් මේ අවස්ථාවේ මාගේ සුභාශිංසන පිරිනමනවා. විශේෂයෙන්ම අපේ ස්තුතිවන්ත වෙනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, ඒ වගේම ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, ඒ වගේම අපේ පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් මා කෙරෙහි විශ්වාසය තියලා අද මෙම පැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට පත්කිරීම පිළිබඳව. විශේෂයෙන්ම අපි තේ කර්මාන්තය ගැන කතා කරොත් පහුගිය වසර 5 තුලදී අපි පාර්ලිමේන්තුවේ තේ සහ රබර් කර්මාන්තය ගැන අපි බොහෝ දේ කතා කරා. නමුත් ඉතාමත් කනගාටුවෙන් කියන්න ඕනේ 2014 තේ කර්මාන්තයේ නිෂ්පාදන මිලියන 338 කිලෝග්‍රෑම් තිබ්බ නිෂ්පාදනය අද වෙනකොට මිලියන 300 දක්වා අඩු කරන්න පහුගිය කාලේ ආණ්ඩුව කටයුතු කරා. ඒකේ අර පොහොර සහනාධාරය ලබා දීම ඇතුළුව ලබා නොදීම ඇතුළුව ඒ කරපු විනාශය විශේෂයෙන්ම අපේ මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතුළු මුළු රටේම තියෙන වැවිලි කර්මාන්තයට ලොකු බලපෑමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ තේ කර්මාන්තය ගැන කතා කරද්දී අපි සමාගම් ගැන තමයි කතා කරන්නේ. නමුත් අපි අගය කරන්න ඕනේ විශේෂයෙන්ම මේ තේ කර්මාන්තේ නගා සිටවන්න කටයුතු කරන්නේ කුඩා තේවතු හිමියන්. 73%ක් මේ රටේ මුළු නිෂ්පාදනයෙන් 73%ක් කුඩා තේවතු හිමියන්ගේ නිෂ්පාදන තමයි අපි අද අපනයනය කරන්නේ. ඒ නිසා ඒ සියලු දෙනාම අපි ආරක්ෂා කරන්න කටයුතු කිරීම තමයි මම හිතන්නේ මේ රජයක් හැටියට වැදගත් වෙන්නේ. ඒ නිසා අද වෙනකොට අපිට තේ කර්මාන්තේ කාලයකට පස්සේ අවුරුදු ගණනාවකට පස්සේ හොඳ මිලක් ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. රුපියල් 90 ඉඳලා රුපියල් 120 දක්වා අද කිලෝග්‍රෑමයකට මිල ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒක ඉතාමත් සතුටු කාරණයක්. ඒ නමුත් පහුගිය කාලේ මේ වැවිලි කර්මාන්තය අමතක කිරීම නිසා අභියෝග රාශියකට අද තේ කර්මාන්තය ඇතුළු රබර් කර්මාන්තය මුහුණ දීලා තියෙනවා. ඒකේ ප්‍රධානම අභියෝගය තමයි අද ලෝකයේ ඉහළම මිලක් ලැබෙන අපේ කොළඹ ඔක්ෂන් එක, කොළඹ ඔක්ෂන් එකෙන් තමයි ලෝකයේ තියෙන හොඳම මිල ලැබෙන්නේ තේවලට. අද ඒ ප්‍රමිතිය ඉහළ පෙළේ ප්‍රමිතියක් තිබ්බ සිලෝන් ටී ඒ තත්ත්වය රැක ගැනීම අද අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. මොකද පහුගිය කාලේ ඉතාමත් 14ක් සුළු පිරිසක් නිසා ඒ තත්ත්වය අද ජාත්‍යන්තරයේ අපේ ලංකාවේ තේවලට එමත් නැත්නම් සිලෝන් ටී වලට තිබ්බ තත්ත්වය අද නැති වෙමින් පවතිනවා. ඉතින් ඒක ආරක්ෂා කර ගැනීම තමයි පළවෙනි අභියෝගය හැටියට අපි දකින්නේ. අපි මිලියන අපි මේ රටේ නිෂ්පාදනය කරන මිලියන 300 කිලෝග්‍රෑම් වලට හා සමානව ඊටත් වඩා වැඩි නිෂ්පාදනයක් තියෙන කෙන්යාව වැනි රටක් මිලියන 500 කිලෝග්‍රෑම් නිෂ්පාදනය කරන කෙන්යාව වැනි රටකට සමාන විදේශ විනිමයක් උපයන්නේ ලංකාවේ. ඒක නිසා අපි මේ අපේ සන්නාමය අපේ සිලෝන් ටී කියන
ඔබතුමාට තව විනාඩි 2ක්
විනාඩි 3ක් දෙන්න ආරම්භ කරා විතරයි. ඒ නිසා අපිට ඒ අභියෝගය අපි ප්‍රමිතිය නැවත ශක්තිමත් කිරීමේ වැඩසටහන. දෙවැනි අභියෝගය තමයි නිෂ්පාදනය අඩුවීම. මේ නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා දැන් අපේ අමාත්‍යතුමා මෙතන ඉන්නවා. පහුගිය මාස 6-7 කාලය තුලදී විශාල වැඩ කොටසක් තේ මණ්ඩලයත් සමග මේ අමාත්‍යාංශය විශාල සේවාවක් කරලා තියෙනවා. ඒකදී අපි බලාපොරොත්තු වෙන්නේ ඉහළ ප්‍රමිතියෙන් ඇති තේ පැල අපේ නව සහ නැවත වගා කිරීම සඳහා ලබා දීම. ඊළඟට දේශගුණ විපර්යාසයන් වලට මූණ දීමට හැකි නවීන ඉංජිනේරු තාක්ෂණය ලබා දීමේ වැඩසටහන ඩ්‍රිප් ඉරිගේෂන් ඒ ලබා දීම. ඒ සඳහා ප්‍රථම වතාවට ඉතිහාසයේ මේ මණ්ඩලයේ මගින් මිලියන රුපියල් මිලියන 500ක් වෙන් කළා තියෙනවා නව තේපල එමත් නැත්නම් පැලතාවන් සඳහා. ඉතින් මේ වගේ වැඩ කටයුතු රාශියක් මේ මණ්ඩලයේ මගින් ක්‍රියාත්මක කළා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ වැඩසටහන හැටියට අපේ රටේ තියෙන තේ කර්මාන්ත ශාලා වසර 100කට වඩා වැඩි මේ තේ කර්මාන්ත ශාලා නවීකරණය කිරීමේ වැඩසටහන අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තුලින් අපි වැඩි පළදාවක් වැඩි නිෂ්පාදනයක් ලබා දීම වගේම ප්‍රමිතිය ගැන හිතලා තමයි මේ වැඩපිළිවෙලද ආරම්භ කරන්න අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි තාප බලය වෙනුවට අපි සූර්ය බලය ලබා දීමේ වැඩසටහන ආරම්භ කරන්නත් මම හිතන්නේ අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකයි. විශේෂයෙන්ම අපේ සන්නාමයට හරිත බල ශක්තියෙන් නිෂ්පාදනය කරන තේ කියන නාමයත් අපිට ඇතුළත් කරන්න හැකියාව තියෙයි ඉදිරි කාල වකවානුව තුළදී. ඒ වගේම තමයි මගේ කාලය ඉතාමත් කෙටි නිසා ඒ වගේම තමයි අපේ රබර් වගාව. දැන් අපිට තියෙන ප්‍රශ්නය ඔබතුමා දන්නෝ අපේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්ථිකය තමයි තේ සහ රබර්. ඉතින් රබර් වලට තියෙන මිල අද ඉතාමත් අඩු මිලක් ලැබිලා තියෙන්නේ. අපි සමාගම් කීපයකින් ඉල්ලීම් කරා සමහරක් සමාගම් වලින් දැන් 270ක් පමණ ගෙවනවා 280ක් ගෙවනවා. ඉතින් ඒ වගේ මිල සාවර මිලක් අපේ ගොවියන්ට ලබා දෙන්න. එහෙමත් නැත්නම් අඩුම තරමේ රුපියල් 300කට ඒක ගෙනියන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් කාරණයක්. ඒ නිසා අපි රබර් වගාවත් මේ රබර් වගාව නව සහ නැවත වගා කිරීම මුළු රටේම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතුළු කළුතර සහ මුළු රටේම ඒ තියෙන දිස්ත්‍රික්ක විශේෂයෙන්ම මොනරාග ලම්පාර වැනි දිස්ත්‍රික්කවල නව වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් ආරම්භ කළා තියෙනවා. ඒ සඳහා ඉදිරි කාලයේදී මම හිතන්නේ ඉදිරි වර්ෂයේදී නැවත නව වගා කිරීම සඳහා ලොකු මුදලක් වෙන් කිරීමට අපේ අමාත්‍යාංශය තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ අපේ රටේ තියෙන ප්‍රධාන ආර්ථිකය බවට පත් වෙලා තියෙනවා අද වැවිලි කර්මාන්තය. ඒ කර්මාන්තය අද ප්‍රධාන ආර්ථිකය බවට පත් වෙලා තියෙනවා. අද සංචාරක කර්මාන්තය එහෙමත් නැත්නම් ඇඟලුම් කර්මාන්තය කඩා වැටලා තියෙන අවස්ථාවක. ඒ නිසා වැවිලි කර්මාන්තය ශක්තිමත් කිරීම අපේ වගකීම හැටියට කටයුතු කරමින් විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ එදා ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ටකරන කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනයෙන් ඉදිරියට ගෙන යාමට අපි ඒ වගකීම බාර ගන්නවා කියන එක සඳහන් කරමින් මම නවතිනවා.
ස්තුතියි ඔබතුමාට. ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා විනාඩි 9ක්.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 9 වෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි වතාවට කතා කරන අවස්ථාවක් ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙමින් මේක අවස්ථාවක් කරගන්නවා 9 වෙනි පාර්ලිමේන්තුවට රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සමගි ජන බල වේගය අපේ දේශපාලන ව්‍යාපාරය හරහා දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් කරමින් මාව නැවත වතාවක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරපු රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්න. අද අතුරු සම්මත ගිණුම සභාගත කරලා තියෙන වෙලාවේ මේ රටේ ජනතාවට මාස 6-7ක කාලෙක සිටන් විශාල ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙරලා ඉන්න වෙලාවක සමහර පහුගිය මාස කීපය පුරාවට රටේ ජනතාව වෙනුවෙන් සාධනීය පියවරන් ආණ්ඩු විසින් ගන්නවා අපි දැක්කා. හැබැයි මේ උත්තරීතර ආයතනය මෙරටේ මූල්‍ය බලයේ හිමි ආයතනය විදිහට අපිට අද ආපස්සට හැරිලා බැලුවම ප්‍රශ්නයක් තියෙනවා. මේ පහුගිය මාස 6ක කාලයේදී කොරෝනා වසංගතය හරහා රටේ ජනතාවට වෙච්ච අපහසුතාවය වෙනුවෙන් සහන සැලසීමට ඒ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමේ වරදක් නැහැ. ඒක කළ යුතුයි. නමුත් මේ කාල සීමාව තුළදී අපි දැක්ක දිගින් දිගටම මේ විෂය ගැන අවබෝධයක් තියෙන උදවිය පවා මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට හිමි මූල්‍ය බලය ජනාධිපතිවරයා පාවිච්චි කර ආකාරය පිළිබඳව එක එක විග්‍රහයන් තුලින් සාධාරණීකරණය කරනවා. අපි විතර අද මේක හොඳ වෙලාවක් යම් ගැටලුවක් නිර්මාණය වුණා නම් ඒ නිර්මාණය වීම අනාගතයට තවදුරටත් වහලා කුලේ වහලා ගහලා දාලා ඒ වැරද්දක් නොවේය කියලා ඉදිරියට අරගෙන යන්නේ නැතුව සැබෑ තත්ත්වයේ රටට පැහැදිලි කිරීමේ අවස්ථාවක් කියලා හිතනවා අද දිනේ. අදත් උත්සාහ කරනවා නම් ඒක එහෙමයි කියලා කියන මම හිතන එහෙමනම් මේ පාර්ලිමේන්තුවට හිමි බලය අවභාවිතා කිරීමක් තමයි සිදු වෙලා තියෙන්නේ. එහෙමනම් මේ රටේ මූල්‍ය බලය හිමි ආයතන විදිහට පාර්ලිමේන්තුව කටයුතු කරනවා නම් අතිගරු ජනපතිතුමාට ව්‍යවස්ථාපිතව පැවිලා තියෙන බලය අතික්‍රමණය කළා කටයුතු කිරීමේ හැකියාවක් නැහැ කියන සම්ප්‍රදාය තුල අපි හිතන පහුගිය මාසක කීපය තුල මූල්‍ය පරිහරණය පිළිබඳව මේ උත්තරීතර සභාවට සාධාරණ ප්‍රකාශයක් කිරීම ගරු අග්‍රාමාත්‍යවරයාට නැත්නම් මුදල් අමාත්‍යවරයා විදිහට එතුමාට වගකීමක් තියෙනවා කියන කාරණාව මතක් කරලා දෙනවා. ඒ වගේම දැක්ක අපි අද උදෑසන විපක්ෂ නායකතුමා කීප විටක් උත්සාහ කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳව කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට දෙනවද නැද්ද කියන ඍජු පිළිතුර ලබා ගන්න. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උත්තරය උනේ ඒකේ අයිතිය තියෙන්නේ මන්ත්‍රීවරුන්ට, ඒක මන්ත්‍රීවරු තෝරගන්න. හැමදාම ජනතාව වෙනුවෙන් කතා කරන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ විපක්ෂ සිද්ධි එතුමාගේ අදහස උනේත් ඒක මන්ත්‍රීවරුන්ට තියෙන අයිතියක් මන්ත්‍රීවරුන්ට ඒක තෝරගන්න ඉඩ දෙන්න. පහුගිය අපේ ආණ්ඩුව කාලේ අපිට තිබුණේ මන්ත්‍රීවරුන්ට තියෙන අයිතිය තමයි. ඒ මන්ත්‍රීවරුන්ට තියෙන අයිතිය අපි අවංකව විපක්ෂයට ලබා දීලා ආණ්ඩුව කරන වැරදි ආණ්ඩුව කරන ඒ යන ගමනේ තියෙන නරක පැත්ත පෙන්වලා දීලා රටක් විතර ඉස්සරහට යන්න පුළුවන් පාර කියන්න කියලා තමයි හඳුන්නේ මැතුමාට ඒක අවස්ථ පොදු ව්‍යාපාර කාර්ය සභාවේ සභාපති ධූරය ලබා දුන්නේ. ඒ ලබා දීම හරහා අපි අද සතුටු වෙනවා. මේ වෙනකොට චෝදනාවක් බවට පත් වෙලා තියෙන ඔය මහා බැංකු මංකොල්ලය කියලා ඔබතුමාලම කියන අපිත් ඒක බලාගෙන ඉන්නවා. මේක හෙට අනිද්දා හරි ඔබතුමන්ලගේ බලතල ප්‍රකාරව මේක ඉදිරියට අරගෙන ඇවිල්ලා ඉක්මන් විසඳුමක් දෙයි කියලා ඒ සිදුවීම පවා මේ රටේ සමාජයට අනාවරණය කරන්න පුළුවන් වුණේ විපක්ෂයට පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධූරය තිබිච්ච නිසා. එහෙමනම් 150කට අධික තුනෙන් දෙක බලයක් ඔබතුමන්ලට තියෙනවා. තුනෙන් දෙක බලයක් තියෙනකොට වරදින්න තියෙන ඉඩකඩ වැඩි. මොකද ඒ තියෙන බලයත් එක්ක යම්කිසි හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි අපි කියනවා. එහෙමනම් ඔබට තියෙන සද්භාවය මේක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට දීලා ඒක ජනතා විමුක්ති පෙරමුණද සමගි ජන බලවේගෙද වෙන කවුද හරි කියන එක නෙමෙයි දීලවරලා අපි සාධාරණ ගමනක් යන්න සූදානම්. ඒ මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවේ මේ රටේ අමාත්‍යාංශවල මුදල් කළමනාකරණය වෙන විදිය මේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ හැසිරීම ගැන අපි රටට හොඳ පණිවිඩයක් දෙනවා කියලා මේක දෙන්න පුළුවන්. හැබැයි අපිට අද ඒක ඇඹරිච්ච විදියට අද උත්තර දෙන්න උත්සාහ කරපු විදියට ඒ හවු ප්‍රශ්නේ යටපත් කරන්න හදපු විදියට අපිට පේනවා මේක කවදාවත් විපක්ෂයට දෙන්න උත්සාහයක් නැහැ. ආණ්ඩු බලය මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත කියනවනේ. ඉතින් අනිවාර්යයෙන්ම ආණ්ඩුවට යන්නේ. ඒකයි කතා දෙකක් නැහැ. වැඩි බහුතරය තියෙන්නේ ආණ්ඩු. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි හිතනවා එතෙන්ට මේ පාර්ලිමේන්තුව තල්ලු කරගෙන යනවනම් රටේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද කියන එක අපි රටේ ජනතාව වෙනුවෙන් ප්‍රශ්න කරලා අහනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දවස්වල මේ රටේ අර මම කිව්වා වගේ කොරෝනා වසංගතයත් එක්ක ජනතාව අපහසුතාවෙන් හිටියත් අද වෙනකන් දැන් මේ 9 වෙනි පාර්ලිමේන්තුව පත් වෙලා තියෙනවා රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්නය වෙනුවෙන් මේ ගැටලු වෙනුවෙන් අපි තාම දැක්කේ නැහැ ගරු ජනාධිපතිතුමාගෙන්වත් පාර්ලිමේන්තුවේ වගකිය යුතු ඇමතිවරයෙක්ගෙන්වත් මෙන්න මේ පියවර ටික ගන්න මේ රටේ ජනතාව වෙනුවෙන්. හැබැයි කියපු දේවල් පහුගිය කාලේ යෝජනා කරපු දේවල් මේ මහපොළොව යථාර්ථයක් වෙලත් නැහැ. දැන් පහුගිය කාලේ කිව්වා මේ අපහසුතාවය වෙනුවෙන් ලීසින් ගෙවා ගන්න බැරි අය වෙනුවෙන් මාස 6ක සහන කාලයක් ලබා දෙනවා කියලා. දැන් අද මාස 6ක සහන කාලය ලබා දීම කෙසේ වෙතත් මේ රටේ ජනතාව කබල ලිපට වැටෙනවා වගේ වෙලා තියෙනවා. ලීසින් එක ගෙවන්න කියලා ලියුමක් ගිහින් දුන්නා මාස 6ක කල්ලිල්ලලා දැන් අදාළ මූල්‍ය ආයතන කරලා තියෙන්නේ අසාධු ලේඛනයට නම දාලා අරකට දඩබොලියක් එකතු කරලා දැන් ගෙවන්න කියලා කියනවා. අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාව රවට්ටන්න උත්සාහ කරන්න එපා. දේශපාලනඥයෝගේ දේශපාලන අරමුණු වලට වඩා එහා ගියපු අහිංසක දුප්පත් මිනිස්සු බලා ගැනීමේ වගකීම ආණ්ඩුවට විපක්ෂයේ සියලු දෙනාට තියෙන වගකීමක් කියලා අපි හිතනවා. ඒ වෙනුවෙනුත් අද මේ නැත හෙට දින මේ විවාදය අවසන් වෙනකොට උත්තරයක් දෙයි. දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සමග 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කරනවා කියන කාරණාව. අපි අහනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමේ අවශ්‍යතාවය පැන නැගලා තියෙනවනම් ඒ තුල නිර්මාණය වෙන ගැටලුවට උත්තර හොයන්න ආණ්ඩුවට පුළුවන්ද? විශේෂයෙන්ම කවුරු මොනවා කිව්වත් පළාත් සභාව අහෝසි කරනවද? පළාත් සභාවේ බලය මධ්‍යම ආණ්ඩුවට පවර ගන්නවද? පළාත් සභාවේ බලය අවසන් කරනව කරුණීය කතානායකතුමනි. පළාත් සභාවේ බලය ජනාධිපතිවරයා ගාවට ගන්නවද? මේකට ඉන්දියාව කැමති වෙයිද? මේකට දමිළ මුස්ලිම් ජනතාව ඒ පක්ෂ කැමති වෙයිද? ඒ විතරක් නෙමෙයි. මේ හරහා පෝෂණය වෙන සිංහල ජන සමාජයේ යම් පිරිසක් ඉන්නෝ අමාත්‍යවරුන්ගේ දෙමළ මේ සිංහල දේශපාලන පවුල් පරිසරයන් තුළ නිර්මාණය වෙච්ච නායකයෝ ශාපීතුන 13 එහෙම ලේසියෙන් පුළුවන් වේද? 19 තුලක් තියෙන එකේ නිසා අවසාන වශයෙන් කිනු ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අතුරු සම්මත ගිනුම හරහා අද මුදල් වෙන් කරගෙන රට ඉදිරියට ගෙනීමේ පියවරක් ආරම්භ කරන වගේම සමාජය තුළ කතා වෙන මේ රටේ සමාජයට උත්තර දිය යුතු ප්‍රශ්න අමතක නොකර ඒ වෙනුවෙන් සාධාරණ උත්තරයක් ලබා දීමේ වගකීමෙන් ආණ්ඩුව බැහැර වෙන්න බෑ කියන කාරණාවත් මතක් කරනවා.
ඔබතුමාට ස්තුතියි. ගරු ලසන්ත අලගෙවන්න අමාත්‍යතුමා විනාඩි 7ක් ඔබතුමාට. ඔව් රීති ප්‍රශ්න ගරු සේමසිංහ ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්ථාවර නියෝග 130 යටතේ තමයි මේ විසර්ජන පනත් කෙටුම්පතක් ක්‍රියාත්මක වෙන අවධියකදී පාර්ලිමේන්තුවට ඒ අනුමත කිරීම සහ ඒ සම්බන්ධයෙන් ඇති ස්ථාවර නියෝග පුට දක්වලා තියෙන්නේ. නමුත් දැන් දිගින් දිගටම විපක්ෂය උත්සාහ කරනවා මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙච්ච නැති අවධිය තුළදී ව්‍යවස්ථාවෙන් අතිගරු ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව මේ රටේ සාමාන්‍ය තත්ත්වය පවත්වාගෙන යාම සඳහා මුදල් වෙන් කිරීම නීත්‍යානුකූල නොවන බව සඳහන් කරන්න. ඉතින් මම හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මේ සභාවත් මුළු රටත් නොමග යවනවා. මොකද ඉතා පැහැදිලිව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් ජනාධිපතිතුමා සතු බලය සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් අපි නැවතත් කියන්නේ මේ මෙවැනි තත්ත්වයක් විපක්ෂය දැක්කනම් මේක නීත්‍යානුකූල නොවන තත්ත්වයක් කියලා මම හිතනවා උන්ට තිබ්බේ මැතිවරණය තියන්න එපා කියලා අධිකරණයට ගියා වගේම මේ තත්ත්වය තුළත් අධිකරණයට ගිහිල්ලා මතයක් විමසීමක් කරන්න. ඉතින් අධිකරණමය කටයුත්තට යන්නේ නැතුව අද මේ සභාවත් රටත් නොමග යවීම සම්බන්ධයෙන් අපේ කනගාටුව අපි රජයේ හැටියට ප්‍රකාශ කරනවා.
ඔව් ගරු මන්ත්‍රීතුමා.
අර අමතුමා ඔබතුමා හොඳ ස්ථාවර නියෝග 130 අධ්‍යායයක් ගැන කියන්නේ. ඒක තමයි අපි ඉල්ලන්නේ. අධිවේයක් කියන්නේ යම් කාල සීමාවක දරපු වියදමක් තිබෙනවා නම් ගිණුම්කාරක සභාවට ඉදිරිපත් කරලා ඒක අනුමැතියට ගන්න ඕනේ. අනේ මේ වැදගත් කාරණේ තමයි ගරු ඇමතුමනි අපි දිගින් දිගටම අහන්නේ පාර්ලිමේන්තුව නැති කාලේ ඒකාබද්ධ අරමුදලෙන් යම් වියදමක් දරලා තියෙනවා පාර්ලිමේන්තුව නැති කාලේ. එහෙනම් ඒක අනුමත කර ගැනීම නීතියානුකූල ක්‍රමවේදය තමයි මේ 130 අධිවේය ලේඛන තුල කියන්නේ. එයයි අපි දිගින් දිගටම කියන්නේ ඔබට ඉතා වැදගත්ම ඒ සත්භාවයේ මේ අධිවේය ලේඛන
ඉදිරිපත් කරලා
ඒකට අනුමැතිය ගන්න
කියලා. ගරු මන්ත්‍රීතුමා රීති ප්‍රශ්නයක් නැහැ විවාදයකට යන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ අපිට මෙතුමාට අපිට පුළුවන් මම හිතන්නේ මේ විවාදෙදිම ඒ සඳහා වූ පිළිතුරු ලබා දෙන්න. ගරු සේමසිංහ මන්ත්‍රීතුමා මම හිතන්නේ විවාදෙදිම මේ සම්බන්ධ පිළිතුරු ලබා දෙන්න පුළුවන් ඉතා පැහැදිලිව.
නියෝජ්‍ය කතානායකතුමනි මම කියන්න උත්සාහ කරේ මේ දිගින් දිගටම නීත්‍යානුකූලව කටයුතු කරපු ජනාධිපතිතුමා නීත්‍යානුකූල නොවන ආකාරයට කටයුතු කරා කියලා සමාජගත කරන්න හදනවා. මේ අයවැය ලේඛනයේ සම්බන්ධයෙන් අපි 2021 ඉදිරිපත් කරනවා වගේම මේ අතුරු සම්මත ගිනුමාරාව ඇති වෙච්ච තත්ත්වයක්
ඒ වගේම කාරණාව පැහැදිලි අපිට විවාදයේදී මේ සියලු
පැහැදිලි වார்த்தාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. අපි රජයක් හැටියට මේ විනිවිදභාවය නැති කරන්න උත්සාහ කරන්නේ
නැහැ.
ඒ හින්දා විරුද්ධ පක්ෂයේ අවශ්‍යතාවයේ තියෙන මේ බොරු මතයක් සමාජගත කිරීම. අන්නේ සමාජගත කිරීම වැරදි කියන කාරණාව තමයි වෙන්නේ.
ගරු ඇමතුමා අපිට විවාදයේදී මේ කාරණා පැහැදිලි කරන ගරු ලසන්ත අලගෙවන් ඇමතුමා.
ඒ කියන්නේ විවාද නීතිය
චමින්ද්‍ර ජයසිරි මන්ත්‍රීතුමා
අපි රීති ප්‍රශ්නයක් නෙවෙයි කියලා. දැන් මේ 86 ආයතතේ දැපුතුමා කියවලා බලන්න මේ ඇමතිවරයෙක්ගේ වැඩිදියම් ප්‍රකාශයක නිවැරදි කර ගැනීමේ අයිතිය මන්ත්‍රීවරයෙක්ට තිබෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි මේ නැගිට මේ 86 ආයතතේ.
ඔව් ඔබතුමාගේ වෙලාව තියෙනවා. ඒ වෙලාවේ ඔබතුමා මේ ගැන කරුණු පැහැදිලි කරන්න කරුණා කළා. ලසන්ත අලගේවන් මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක් තියෙනවා.
මට දැන් ඉඳන් විනාඩි 7ක් කරුණා කරලා ලබා දෙන්න. මම ප්‍රථමයෙන්ම ඔබතුමාට නියෝජ්‍ය කතානායකවරයා විදිහට තේරිපත් වීම පිළිබඳව සුබ පතනවා. ඒ වගේම හතරවෙනි වතාවට ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවට මාව තෝරාපත් කරේ වූ මහර අත්තනගල්ල ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට මගේ ප්‍රණාමය ගෞරවය මේ අවස්ථාවේදී මුලින්ම මම පළ කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ සභාව තුළට ඇවිල්ලා අද මේ ආකාරයෙන් වචනයෙන් ප්‍රමාණය ගෞරවය පළ කළා වගේම ඉදිරි වර්ෂ පහ තුළදී අපේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කැපවීමකින් යුතුව කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ තුලින් ජනතාවට සැබෑ ගෞරවයක් ලබා දීමට කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. අද මේ පරිපූර්ණක ඇසමෙන්තුව ඉදිරිපත් වෙන අවස්ථාවේදී මේ සභා ගර්භය තුළ අවස්ථා ගණනාවකදීම අපේ සේමසිං ඇමතිතුමා සඳහන් කළ පරිදි මේකේ නීත්‍යානුකූල භාවයන් පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කළා. මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ රටේ ආනුක්‍රම ව්‍යවස්ථාව නීතිය ස්ථාවර නියෝග තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න. එතකොට ජනතාව ආනුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග හෝ නීතිය වෙනුවෙන් කටයුතු කිරීම නෙමෙයි, ජනතාව වෙනුවෙන් තමා මේ සෑම දෙයක්ම තිබෙන්නේ. එම නිසා මෙවැනි තත්ත්වයන් වලට පත්වීමට සිද්ධ වුණේ මුළු ලෝකයේම වැළඳගත්තු වසංගතය නිසා. මේක ජනාධිපතිතුමාගේ හෝ අගමැතිතුමාගේ හෝ රජයේ වැරද්දක් නිසා නෙමෙයි මෙවැනි තත්ත්වයකට මුහුණ පාන සිද්ධ වුණේ. ඒ වසංගතයෙන් අපි ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වසංගතයෙන් ජයග්‍රහණය කළා වගේම මේ ක්‍රියාවලියත් කිසිදු නීතිමය තත්ත්වයකින් තොරව නෙමෙයි කටයුතු කරලා තිබෙන්නේ. තව මාස කීපයකින් මේ පාර්ලිමේන්තුවට අයවැය යෝජනා දෙකක් ඉදිරිපත් වෙනවා. එක අයවැය යෝජනාවක් 2021 වර්ෂය සඳහා අයවැය යෝජන විසර්ජන පනත. ඒ වගේම මේ ඉදිරිපත් කරන ලද පරිපූර්ණක ඇසමෙන්තු සඳහා සහ ඉදිරි මාස කීපේ වෙනුවෙන් ඒ විසර්ජන පනත. එතකොට ඒ පනත ක්‍රියාත්මක පනත ඉදිරිපත් කරලා අවසර ලැබුණාන් පස්සේ මේ සෑම පරිපූර්ණකයක් සඳහා මේ ගන්නා වූ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය නීතිමය රාමුව ඒ ඇති වෙනවා. එම නිසා ඒ පිළිබඳව මම හිතන්නේ කිසිදු නීත්‍යානුකූල බාධාවකින් තොරව නීත්‍යානුකූලව තමයි ජනාධිපතිතුමත් මේ සියලුම කටයුතු සිදු කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නවා අද අපි සතුටු වෙන්න ඕන මේ රටේ ජනාධිපති වර්ණයෙන් 69 ලක්ෂයක් මේ රටේ ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබලා විශේෂම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ඒ අභියෝගය එතුමාට බාර දුන්නා. අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ වීමෙන් අනතුරුව පළවෙනි වතාවට තමා වර්ෂයක් තුළ අයවැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් රාජ්‍ය නායකයාට ලැබුණ නැත්තේ. තමන්ටම කියලා ආණ්ඩුවක් තමන්ටම කියලා පාර්ලිමේන්තුවක් නැතුව ජනාධිපති ධූරයේ රට පාලනය කරන්න සිද්ධ වුණේ ප්‍රථම වතාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඒ අභියෝගය එතුමා සාර්ථකව අද ජය අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම දේශීය ආර්ථිකයක් මුල් කරගෙන අපේ රටේ 70 දශකයෙන් පස්සේ මේ වන විට වෙළඳ හිගය ධන අගයක් බවට අද පත් වෙලා තිබෙනවා. ආනයන වියදමට වඩා අපනයන ආදායම වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේක දැවැන්ත ජයග්‍රහණයක්. විශ්ව ගම්මානයක් තුළ අපේ රටේ සහ මුළු ලෝකයේම ජනතාව කිව්වා ලෝකයේ අන් රටවල් එක්ක තිබෙන සම්බන්ධතාවය බිඳ වැටුණොත් අපේ රට ඉවරයි කියලා. ආනයන නැවැත්වුවොත් සමස්ත රටම කණ්ඩ බොණ්ඩ නැතුව මිනිස්සු පාරට බහින්න සිද්ධ වෙයි, බඩගින්නේ මැරෙයි කියලා හිතුවා. නමුත් අද ආනයන සීමා කරලා මේ අහිතකර තත්ත්වයක් ජනතාවටවත් රටටවත් අද ඇති වෙලා නැහැ. ඉතින් මේ නිසා නොබියව අපි නිදහසෙන් පස්සේ අපට වැරදුණු තැන් පිළිබඳව නිවැරදිව තීන්දුව తీරන ගත යුතුව තිබෙනවා. ඉතින් මේ නිසා මේ රටේ ඉදිරි අනාගතයේ පිළිබඳව
ඔබතුමාට විනාඩි දෙකක්
දී යුතු වන්නේ නැහැ. මේ රටේ ඉදිරි අනාගතයේ ඉතාම ශක්තිමත් ආර්ථිකයක් අපේ රට තුල ගොඩනගා ගැනීමට පුළුවන්කමක් තිබෙනවා. විශේෂම දේශීය ආර්ථිකය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් විශාල දායකත්වයක් ඉටු කිරීමට නියමිතව තිබෙනවා. මේ කාර්යභාරයේදී විශේෂයෙන්ම මට රාජ්‍ය අමාත්‍යවරයා විදිහට දැවැන්ත වගකීමක් අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ලබා දීලා තිබෙනවා. මාගේ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාගේ නායකත්වයෙන් අද දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සමුපකාර ව්‍යාපාරය දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ යුතුව තිබෙනවා. ඒ වගේම ස්වයං රැකියා ශේෂය දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ යුතුව තිබෙනවා. මේ කටයුතු මේ ආකාරයෙන් සිද්ධ වෙනවා වගේම පාරිභෝගිකය ආරක්ෂා කළ යුතුව තිබෙනවා. පාරිභෝගිකයා මිලපැත්තෙන් ආරක්ෂා කළ යුතුයි. පාරිභෝගිකයාට ගුණාත්මක වශයෙන් භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීම පිළිබඳව ඒ අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතුව තිබෙනවා. එම නිසා මේ රටේ ඉදිරි අනාගතයේදී ඒ සෞභාග්‍ය දැක්ම රට ඒ දියුණුවක් කරා ගෙන යන ගමනේදී මට පවරා දීපු වෙන අමාත්‍යංශයේ විදිහට මේ අමාත්‍යංශයේ කටයුතු ශක්තිමත්ව අවංකව ඉටු කරලා ඒ රටේ ජාතික නිෂ්පාදනයේ ජාතික ආර්ථිකයට අපෙන් ලබා දිය යුතු දායකත්වයේ නොපිරිහෙලා ලබා දෙනවා කියන එකත් මේ අවස්ථාවේදී විශේෂින්ම සඳහන් කරමින් ඒ සඳහා සියලුම දෙනාගේ සහයෝගයේ දායකත්වයේ බලාපොරොත්තු වෙනවා. අද අපට ඉටු කළ යුතු බොහෝ දෑ තිබෙනවා.
මේ
කාර්යභාරයන් ඉටු කිරීමට සම්ප්‍රදායනුකූල විපක්ෂයක් විදිහට සෑම දෙයකටම විරුද්ධ වෙනවායි කියන තැන ඉන්නේ නැතුව අද රජය කරන ජනාධිපතිතුමා කරන මේ සෑම කටයුත්තකදීම ඒ සහයෝගයේ සැබෑ ලෙස ලබා දුනොත් මම හිතන්නේ අපට හොඳ රටක් ගොඩනගා ගැනීම සඳහා අපට අවස්ථාව තිබෙනවා. ඒ නිසා මා කෙරෙහි විශ්වාසය තබලා අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාත්, ඒ වගේම අපේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාත් ඒ ලබා දීපු වගකීම පිළිබඳව මගේ ගෞරවය මේ අවස්ථාවේදී පළ කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
දරෝ ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා විනාඩි 10ක්. ඊට සුමන ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජක කතානායකතුමනි, මේ සභාවේ අද සභාව නොමග යැවීමක් එහෙම නැත්නම් දේශසහගතවම කරුණු විකෘති කිරීමක් සිද්ධ වුණ අවස්ථා කිහිපයකදී, විශේෂයෙන්ම මෙතන දැන් කලින් කතා කරපු හේසා විතානේ ගරු මන්ත්‍රීතුමාත් අද පෙරවරුවේ කතා කරපු ගරු විපක්ෂ නායකතුමා සඳහන් කරපු කාරණාවක් තමයි පොදු ව්‍යාපාර කාරක සභාව සහ ගිලුම් කාරක සභාව සම්බන්ධව පහුගිය කාලේ සම්ප්‍රදායක් තිබුණා කියන කාරණාව.
විපක්ෂෙන් ප්‍රීති ප්‍රශ්නයක් නැහැ. එතන
ප්‍රීති ප්‍රශ්නයක් තියෙන කරු කතා දිනුනේ මෙතන 92 ඌ යටතේ කිසිම මන්ත්‍රීවරයෙකුට මෙතන මන්ත්‍රීවරයෝට යෝජනා කරන්න බෑ. ඒ කාරණාවයිද මෙතන සඳහන් වෙච්ච කාරණා. පහුගිය කාලේ රජයේ ගිලුම් කාරක සභාව පිළිබඳව පත් වුණේ සභාපතිවරයා ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙක්. ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ කියන සම්ප්‍රදායක් පහුගිය ආණ්ඩුවේ කරයි කියන කාරණාව එක බොරුවක් සභාව නොමග යැවීමක් කියන කාරණාව මම සඳහන් කරනවා.
එතන රීති ප්‍රශ්න නැහැ. ගරුව ප්‍රසන්න රණතුංග ඇමතුමා.
ගරුව
ඔබතුමාගේ අවස්ථාවේ දෙන ප්‍රසන්න රණතුංග ගරුව ඇමතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, 9 පාර්ලිමේන්තුවේ මගේ පළවෙනි කතාව අතුරු සම්මත ගිණුම සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමේ සමගම ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි ඡන්ද පල්ලක්ෂ 22,000 වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දීලා නෙළුම් පොහොට්ටුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරලා 3-2 බලයක් ලබා දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ශක්තිමත් කරන්න ඒ ශක්තිය ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම අපි මන්ත්‍රීවරු 13 මේ ඉතිහාසයේ කවදාවත් ගම්පහ දිස්ත්‍රික්කයේ නොලබපු අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කරා. ඒ මැතිවරණය මෙහෙවපු කෙනෙක් හැටියට මම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ ස්තුතිය පළමුවෙන්ම ස්තුති කර පුද කරන්න ඕනි. ආගමික නායකයෝ වෘත්තිකයෝ ඇතුළු අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ රටට ආදරය කරන ජනතාව ඒ යුතුකම තමගේ රට වෙනුවෙන් ඉටු කරා. ඒ නිසා තමයි මම කිව්වේ නියෝජ්‍ය කතානායකතුමනි ඒ ස්තුතිය පුද කරනවා වගේම පෞගිය පාර්ලිමේන්තු මැතිවරණ දෙකේදීම ලක්ෂ 3කට වැඩි ඡන්ද ප්‍රමාණයක් මට ලබා දුන්නා. ඒ පිළිබඳව මගේ පෞද්ගලික ස්තුතියත් පුද කරන්න ඕනේ. මේ මැතිවරණ ජයග්‍රහණයත් එක්ක අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. මේ රටේ අන්තවාදීන්ට අවස්ථාවක් නැහැ කියන එක මේ රටේ ජනතාව ඔප්පු කරලා දුන්නා. ඒ වගේම යහපාලන රජ බලයට එනකොට මේ රටේ ජනතාවට බොරු කියලා නොමගැරලා බලයට ඇවිල්ලා දේශපාලන පරිගැනීම් කරලා මහ බැංකු හොරකම් කරලා ඒ වගේම සංස්කෘතික හා සමාජීය වශයෙන් මේ රට විනාශ කරපු අයට මේ රටේ තැනක් දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ කියන කාරණාව ඔප්පු කරපු අවස්ථාවක්. ඒ නිසා තමයි මොන අවලාද නැගුවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී මේ රටේ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. ඒ වගේම එතුමා කෙරෙහි විශ්වාසය තියලා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න 3/2 බලයක් ලබා දීලා තියෙනවා. අපි 3/2 බලයක් ලබා දෙනකොට අපි මැතිවරණ ව්‍යාපාරය තුළම අපි කිව්වේ මේ රටට වින කරන 19 නිවස්තාව අහුසි කරන්නත් මේ රටේ ජනතාවට අවශ්‍ය කරන ජීවත් වෙන්න පුළුවන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් ඇති කරන්න 3/2 බලයක් දෙන්න කියලා. ඒ බලය දීලා තියෙනවා. මට මතකයි මම පෞගිය පාර්ලිමේන්තුව කාල සීමාවේදී ව්‍යවස්ථා කෙටුම්පත් ආරක සභාවේ ඉන්නකොට එතන කටයුතු කරේ කොහොමද කියලා. එදා මේ රටේ බහුතර ජනතාව විවමනාව ඉටු කරන්න නෙමෙයි කටයුතු උනේ. එදා අන්තවාදී දේශපාලන පක්ෂවල ඔවුන්ගේ දේශපාලන උමනාවන් ඉටු කරන්න අවශ්‍ය විදියට කෙටුම්පත් හදන්න තමයි ඒ අය උත්සාහ කරේ. එයාට ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා අද එක රටක් එක නීතියක් එක සිංහල දෙමළ මුස්ලිම් ශිල් දෙනාට සංවිධානයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමට අද බලය දීලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ 19 වෙනි ව්‍යවස්ථාව කඩ කඩ කෑලි කෑලි කඩලා නෙමෙයි මේක අහුසි කරලා රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ගේන්න කටයුතු කළ යුතුයි කියලා. අද කතාවල් වලදී පෞගිය දවස්වල මාධ්‍ය තුල අපි දැකපු දේවල් වලදී මේ රාජපක්ෂ බීතිකාව තාම ඇරිලා නැමේ අයට. මේක වෙනත් මතවාද හදනවා. මේක මේ තවත් කාණ්ඩකට මේ පාර්ලිමේන්තුවට ගේන්න හදන උත්සාහයක් කියලා කියන්න උත්සාහ කරනවා. ඒ වගේම මේකෙන් 19 වෙනි විවස්ථා සංශෝධනයේදී අත උස්සපු අය අද මේ පාර්ලිමේන්තුව තුළම ඉන්නවගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අය එදා ගෙනාවේ එක පවුලක් එක කණ්ඩායමක් ඉලක්ක කරගෙන ආපු නීති ටිකක් තමයි මේ 19 ගෙනාවේ. මේ 19 ගෙනාවේ කියලා රටට විශේෂ සෙතක් උනේ නැහැ. ඒ නිසා තමයි රටේ ජනතාව ඉල්ලන්නේ මේ 19 අහුසි කරන්න කියලා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළු මේ රටේම ජනතාව බලාපොරොත්තු වෙන්නේ පරිසර හිතකාමී බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් සංවර්ධිත රටක් මේ රටේ නිර්මාණය වෙයි කියලා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ බලාපොරොත්තු ඒක. ඒ නිසා ඒ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් රජයක් අද ලබා දීලා තියෙනවා. අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළු මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා අපේ වගකීම් කොටස. ඒ ඡන්ද දීපු ඡන්දදායකයාගේ ඡන්දයට වටිනාකමක් ඇති කරන්න අපිට කටයුතු කරන්න අපි සූදානම් කියන කාරණාව මතක් කරන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වර්ෂ 2020 දීපතු අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සෞභාග්‍ය දැක්ම තුළින් හඳුනාගෙන ඇති සංචාරක කර්මාන්තය ඉහළ විදේශ විනිමයක් රටතුලට ගේන්න බලාපොරොත්තුව ශ්‍රී ලාංකික ආර්ථිකට වැදගත්කමක් දීපු විෂයක් තමයි සංචාරක අමාත්‍යාංශය. නමුත් පසුගිය පාස්කු ප්‍රහාරයත් ඉන්පස්සේ ඇතිවෙච්ච කොයිත් වසංගතයත් එක්ක මේ සංචාරක ව්‍යාපාරය සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ බෝධෙනෙකුට ආර්ථික මෝෂෙන් හා සමාජීව වශයෙන් අපහසුතාවයට පත් වෙන්න සිද්ධ වුණා. ඔවුන්ගේ රැකියාවල් අහිමි වුණා. නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් අපේ රටේ පරිසර හිතකාමීව ඒ වගේම දේශීය සංස්කෘතියට හිතකාමී සංචාරක කර්මාන්තයක් බවට පත් කරන්න අවශ්‍ය සැලසුම් පෞගිය ජනාධිපතිවරණයෙන් පස්සේ පත් කරපු භාරකාර ආණ්ඩුව තුළ අපි කටයුතු කරගෙන ගියා. ඒ සඳහා කමිටු පත් කරලා අධ්‍යක්ෂක මණ්ඩල පත් කරලා ඒ හරහා කමිටු පත් කරලා තොරතුරු ලබාගෙන අපි සැලසුම් හදාගෙන කටයුතු කරනකොටම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කොයිත් වසංගතයත් එක්ක මේ තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වුණේ. හැබැයි අද ඒ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න මේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න
ඔබතුමාට තව මිනිත්තු දෙකක් විනාඩි දෙකක්
සංචාරක ව්‍යාපාරයේ ඉන්න ඒ ශ්‍රේෂ්ඨ ස්ටේක් හෝල්ඩර්ස් ආරක්ෂා කරන පෞගී කාලේ කටයුතු කරා. ඒ කාරණාව තුළදී කරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මහා පරිමාණ මධ්‍යම පරිමාණ සුළු පරිමාණ ව්‍යාපාර රැකගැනීම සඳහා රාජ්‍ය මගින් ලබා දිය හැකි සහන හැකි උපුම්යක් ලබා දීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරා. ඒ යටතේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අරගෙන සංචාරක ශ්‍රේෂ්ඨ අදාළ ව්‍යාපාර වලින් අය කරන වැඩබදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට 104ක සහන පොලි අනුපාතයක් මත ව්‍යාපාර සඳහා කාරක ප්‍රාධාන්‍යයෙන් වෙනුවෙන් රුපියල් මිලියන 50 දක්වා ණය මුදලක් ලබා දීමටත් මේ වෙනුවට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ව්‍යාපාර වලට අදාළව ලැබී ඇති විදුලි හා ජල සම්බන්ධව ඒ සභාපතිතුමුන් එක්ක සාකච්ඡා කරලා ඒ අයට කාලයක් ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කොවිඩ් වසංගත තත්ත්වයේ හැම දැඩි ආර්ථික දුෂ්කතාවලට මුහුණ දී සිටින සුළු පරිමාණ සේවා සපයන්නන සංචාරක මග පෙන්වන්න හා සංචාරක කුලීරත රියදුරන්හට සාල් සැල්සීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතියට අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මග පෙන්වන්නන් 1830 දෙනෙකුට රුපියල් 20,000 බැගින් වූ එක්වරක් පමණක් ගෙවුණු ලබන දීමනාව මේ වෙනකොටත් ගෙවා අවසන් කරලා තියෙනවා කියන එක ඔබතුමාගේ දනුවත් කිරීම සඳහා මම මතක් කරන්න ඕනි. ඒ වගේම සංචාරක කුලීරත රියදුරන් සම්බන්ධයෙන් පෞගිය කාලේ ඒ ලියාපදිංචි පරිපාලන දුෂ්කතාවන් නිසා ලබා දෙන්න නොහැකි වෙච්ච අයට ඒක දීමනාවක් බැගින් රුපියල් 15,000ක වගේ දීමනාවක් ගෙවන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම 2020 මේ ඉදිරි මාස දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාස 4 කාල සීම සඳහා මෙම අමාත්‍යාංශය වෙත රජය විසින් මිලියන 167.64ක මුදලක් ප්‍රතිපාදනය වෙන් කරලා තියෙනවා. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා සංචාරක ආකර්ෂණ ස්ථාන සංවර්ධනය වෙනුවෙන් මිලියන 18.96ක් ඒ වගේ හඳුනාගත්ත අපි බලාපොරොත්තු වෙන නියෝජ්‍ය කතානායකතුමනි පළාත් සභාව සම්බන්ධ කරගෙන පළාත් සභාවවල තියෙන සංචාරක ආයතන අධිකාරියක් වේවා දෙපාර්තමේන්තුවක් වේවා ඒ අලුත් ස්ථාන හඳුනාගෙන මේ අපිට තියෙන මේ කාල සීමාවේදී ඒ හඳුනාගත්ත තැන් අලුත් තැන් හැටියට දියුණු කරන්න. පෞගිය කාලේ ඇල්ල දියුණු වුණා වගේ ඒ තැන් දියුණු කිරීමේ වැඩපිළිවෙල මේ ආයතන හරහා ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කරන අලුත් ජවය අලුත් තරුණයන්ව පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා මේ සඳහා වෙන් කරන්න මුදල් වෙන් කරන්න කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම
සංචාරක ගම්මාන සඳහා අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ පරිපූර්ණකේ හරහා මේ සංචාරක ශේෂ්ත්‍රය තුළ බලාපොරොත්තු වෙන මට්ටමක ඉටු කරගන්න බැරි වුණත් යම් කොටසක් ඉටු කරගන්න දෙන්න පුළුවන් කියලා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපතිතුමාට අගමැතිතුමා ඇතුළු රජයට උපාධිධාරීන් හා සඳහා ගෙන ඇති පියවර තුළ ඒ ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන තියෙනවා. ඒ ප්‍රායෝගික ගැටලු විසඳාගෙන ඒ උපාධිධාරීන්ට මේ රටේ ජාතික මෙහෙවරට දායකත්වයක් ලබා දෙන්නේ කටයුතු කරන්නත් ඒ වගේම රැකියා ලක්ෂ්‍ය වැඩපිළිවෙල තුළ මේ රටේ අඩුවාදාන ලාභීන්ගේ පවුල්වල ඒ අයගේ ජීවන තත්ත්වය නගා සිටවන්නත් ආරම්භ කරලා තියෙන මේ වැඩසටහන තුළ අනාගතයේ රටට සුදක් වෙයි කියන විශ්වාසය ඇතුව මම නිහඬවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා විනාඩි 10ක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා 9 වෙනි පාර්ලිමේන්තුවේ මංගල කතාව කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. ඒ වගේ මුලින්ම අවස්ථාවක් කරගන්නවා දෙවෙනි වතාවටත් මේ උත්තර ඉදිරි පාර්ලිමේන්තුවට මා නියෝජනය කරන්නට. පදුල දිස්ත්‍රික්කයේ ජනතාව ඒ ලබා දීපු ඒ සහයෝගයට ගෞරව ස්තුතිය පුද කරන අවස්ථාවක් කරගන්න. ඒ වගේම ගරු ඇමතුමා අපේ කතාවෙන් පස්සේ එතුමාගේ ආරම්භයේදී විශේෂයෙන්ම එතුමා කිව්වා පෞගිය ආණ්ඩුව කාලේ කරපු හොරකම් වංචා දූෂණයන් පිළිබඳව ඔහුගරු ඇමතුමනේ ඒවා සඳහා දිවිය යුතු දඬුවම් ලබා දීලා තියෙනවා. සමගි ජන බලවේගයේ නියෝජනය වෙන්නේ ඒ හොරුත් එක්ක නොවේ කියන කාරණේ කියනවා වගේම අපි ඔබට කියන උඩ බලාගෙන කියලා ගන්න එපයි කියලා. අද මුදල් හා ප්‍රාග්ධන වෙළඳාම් හා රාජ්‍ය ව්‍යවසායක ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා අපි කියනවා ඔබතුමාලාට මේ ව්‍යවහාරික විගණන වාර්තාව කියවන්න ගරු අමාත්‍යතුමනි. ඒ ව්‍යවහාරික විගණනය තුළ පෞගිය බැඳුම් කර වංචාවේ ආගිය මුලගිය තැන් ඔබට හොයා ගන්න පුළුවන්. නිසා මේ නරින්ට මේ ආණ්ඩුව කුකුල් කොටුව බාර දීලා අද වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන උත්සාහ දාන අපි සමගි ජන බලවේගය අද නිවැරදි වෙලා තියෙනවා. අපි හොරුත් එක්ක අද වාඩි වෙලා නැහැ මේ පාර්ලිමේන්තුවට. ඒ හොරුන්ට අපේ පාක්ෂිකයක් දනුවන් දුන්න ගරු නියෝජ්‍ය කතානායක. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි අද බලන්න මේ රාජ්‍ය ඇමතිවරයා මේ ව්‍යවහාරික විගණන වාර්තාව තුළ පවුලේ ඥාතීන් 10 දෙනෙක් තබාගෙන ඒ බැඳුම් කර වංචාවන් සිද්ධ කරේ කොහොමද කියන කාරණේ කරු අමත්තමල හොඳටම තියෙනවා ඒ බැඳුම් කර ඒ වහරක විගණන වාර්තාවද ඒ නිසා අපි ඔබට යෝජනා කරන අපට ඇඟිල්ල දික් කරන්න ඉඳ ඉස්සල්ලා ඔබ ඔබේ වැඩ පිළිවෙල පිරිසුදු කරගන්න ඒ නිසා මේ ආණ්ඩුව පරණ සුපුරුදු ගමන යනවා නරින්ට අද කුකුල් කොටුව බාර දුන්නා මොකද වෙන්නේ කියන කාරණේ ගරු නියෝජ්‍ය කතානායකතුමා අමුතින් කියන්න ඕනේ නැහැ ඒ වගේම මගේ මේ අතුරු සම්මත ගිනුමට අදහසක් ඉදිරි කරන්න කලින් විශේෂයෙන්ම මම සතුටු වෙනවා ඔබතුමා කිව්වා වගේ ජාතිවාදයට අන්තවාදයට විරුද්ධව පෙළ ගැහෙන ආණ්ඩුවට බලයක් දුන්නා අපි පිළිගන්න ගන්න තුනෙන් දෙකක බලය වෙන කාරණාවක් නෙවෙයි අද රටේ ප්‍රශ්න තිබෙනවා කුසගින්න සහගින්න බඩගින්න කෙසේ වෙතත් ඒ ජාතිය ආගම් ආරක්ෂා කිරීමේ ඔබට බලයක් දුන්නා මේ ආණ්ඩුවට බලයක් දුන්නා හැබැයි අපි කනගාටුව දක්වන්නේ සරත් විරේසීකර ඇමතිවරයාට පමණද මේ අන්තවාදී ප්‍රකාශ ජාතිවාදී ප්‍රකාශ වෙනකොට මේ කොන්දක් එලින් තියාගෙන මේ පාර්ලිමේන්තුවේ නැගිටින්න පුළුවන් අවස්ථාවක් තිබුණේ මේ ආණ්ඩුව ගේන්න ජාතිවාදී අන්තවාදය කර තියාගෙන ගිය ඒ මැති අමුතුලාද කොහෙද ඉන්නේ හැංගිලා ඉන්නේ අද මේ ප්‍රකාශය කරනකොට අගමැතිවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගම්මන්පිල මන්ත්‍රීතුමා අද කොහෙද ඉන්නේ කියන කාරණේ මේ වෙලාවේ ප්‍රශ්න කරන කෙනා නියෝජ කතානායකතුමනි අපිට මතකයි වර්තමාන අගමැතිතුමා එදා කිව්වා අපිට දෙන්න අපි කරන්නම් කියලා. ඔය ආරන්තිය. හැබැයි බිලියන 1300ක් ණය වාරික වැඩි කරගෙන විදේශ රජනන් මහා ප්‍රමාණයට පොලියට ණය අරගෙන මේ රට කරවන්නේ නැහැයි කියන කාරණේ තමයි සෞභාගයේ දැක්මේ තියෙන්නේ. එහෙමනම් ආරම්භයේදීම සෞභාගයේ දැක්මට බොරුව කරලා වංචාව කරලා මේ රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ඒ කටයුතු කිරීම පිළිබඳව කනගාටුයි. ණය අරන් රටක් කරන්න ඕනි නම් පොලිය මහ පොලිමානේ මේ අපට දෙන්න මේ කරන්නම් කියන ඒ කාරණේද මේ පෞගේ කාලේ වර්තමාන අගමැතිතුමා කිව්වේ කියන කාරණේ අපි ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ කතානායකතුමනි විශේෂයෙන්ම අපි දිගින් දිගට ප්‍රශ්න කරන ඒකාබද්ධ අරමුදලෙන් යම් මුදලක් වියදම් කරා නම් යම් සංක්‍රාන්තික කාලයක් තුළ ස්ථාවර නියෝග 29 130 අතර කටයුතු කරන්න ඒ බලය තියෙනවා. අද ඒසේ නොකර වියදම් කරලා ඒ වියදම් කොහෙටද ගියේ කියන්නේ කාරණේ කියන්නේ නැතුම් විශේෂයෙන් බදුගෙන ජනතාවගේ මේ රටේ ඒ ජනතාවගේ ඒ මුදල් මොන ආකාරයේ වියදම් වුණාද කියන කාරණේ පෙන්වා දීම සඳහා මේ ආණ්ඩුවද සමත් වෙලා නැහැ. ඒ පිළිබඳව අපි කනගාටුව ප්‍රකාශ කරන්න අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තමයි ගරු නියෝජ කතානායකතුමනි අපි කියන්නේ මේ මෙන්න මේ වගේ වැඩපිළිවෙළ ආණ්ඩුවක් අතින් සිද්ධ වෙනවනම් යම් මූල්‍ය වංචාවක් අත්හැරීමක් වැරද්දක් ඒ සියලු දේවල් සම්බන්ධ හොයලා බලන තමයි පොදු ව්‍යාපාර කොප් එකත් ගිනුකාරක සභාවක් තියෙන්නේ. එහිදී ආණ්ඩුව විසින් නොදැනුවත්වෝ දැනුවත්වෝ කරන වැරද්ද ඒක හොයලා බලලා ඒකට අවශ්‍ය කරන සාධාරණ වැඩපිළිවෙළ හදාන්නේ තමයි ඒ ස්වාධීන වූ විපක්ෂයේ කණ්ඩායමක ලබා දෙන්න කටයුතු කරේ. එහෙනම් අපි අහනවා මේ කියන සාම්ප්‍රදායිකයෙන් ඈත් වෙන්නේ දැනටම සිද්ධ වෙලා තියෙන හොරකම් ඉදිරියට සිද්ධ වෙන හොරකම් ඒ ආකාරයට රටේ පාර්ලිමේන්තුවට නොදන්නවා කටයුතු කිරීම සඳහාද මේ බයක් තිබෙන්නේ මේ ස්වාධීන ඒ කාරක සභාවලට ඒ අදාළ තනතුරු ලැබෙන්නේ කියලා. ඒක තමයි යථාර්ථය. අපි පැහැදිලිව දන්නවා අපි පෞගේ කාලේ මේ රටේ ජනතාවට පැහැදිලිවම අපි ආණ්ඩුව කරත් අපේ ආණ්ඩුවේ සිදුවෙන යම් වැරද්දක් තිබෙනවා නම් ඒ පිළිබඳ හොයන්න අපි ඒක විපක්ෂයට වාර දීලා තිබුණා. ඒක විපක්ෂය ඒක සාධාරණ විදිහට හොයලා ඒක නිවැරදි කරගන්න පුළුවන් වැඩපිළිවෙළ මගේ පෙන්වීම කරා. ඒකයි අපි මේ ආණ්ඩුවෙන් අහන්නේ. තමුන්නාසලා දැන් මේ කොරෝනා වසංගතයට මුවා වෙලා වියදම් කරපු ඒ හොර මුදල් ටික හොයන්න අදිසිය කොප්කාරක සභාවට යොමු කරනකොට ඒක නිවැරදිව හොයලා දෙන්න පුළුවන් සාධාරණ හොයලා දෙන්න පුළුවන් පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව හොයලා දෙන්න පුළුවන් ක්‍රමයේද හොයලා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ දෙන්න කියලා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි යෝජනා කරන්නේ. ඒ අදාළ තනතුරු සභාපති තනතුරු ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒකට මේ ආණ්ඩුව සූදානමක නැහැ. ඒ පිළිබඳව අපි කනගාටු ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි පැහැදිලිව දකිනවා විශේෂයෙන්ම මේ ඒකාබද්ධ අරමුදල අද පාවිච්චි කරන්න හදන්නේ මොකටද කියලා. අද අපි සම්මත කරාට පස්සේ අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා හැටියට මුදල් අමාත්‍යංශයේත් මහ භාණ්ඩාගාරයටත් මේක අනුමතා කරා කියාට පස්සේ තමයි රාජ්‍ය නිලධාරීන්ට මේක වේදන් කිරීමේ බලයෙන් හැකියාවෙන් ඒ එසේ නොකර පෞගිය කාලය තුළ ඒ වේදන් දැරීම තුළ මං හිතන්නේ ඒ නිලධාරී සමහරලාට වක් කියන්න සිද්ධ වේදී කියන ප්‍රශ්නය අපිට තියෙනවා. නමුත් අද අපි හෙට ව්‍යාද කරලා හෙට මේක අනුමතියෙන් පස්සේ මේ රාජ්‍ය ඇමතිවරුන්ට හිතමතේ මේක වියදම් කරන්න බැරි බව අපි කනගාටුවෙන් කියන්න ඕනේ. මේක කොරෝනා බලකායේ මොකද කොරෝනා සම්බන්ධව පත් කරලා තියෙන ඒ බලකායේ ප්‍රධානි හැටි බැසිල් රාජපක්ෂ මහත්තයාගෙන් අවසරය ගන්න නැතු මේ කිසිම රාජ්‍ය අමාත්‍යරෙට තමන්ගේ අභිමතයට තමන්ගේ අමාත්‍යංශය අභිමතය පරිදි වෙන් කරන්න බැහැයි කියන කාරණේ අපි පැහැදිලිව කියමු. එහෙමනම් තවත් මුදල් අමතෝරෙක් ඉන්නවද? එහෙම නැත්නම් තවත් අපි නොදන්න ෂැඩෝ මුදල් අමතෝරෙක් ඉන්නවද කියන කාරණේ තමයි අපිට අහන්න තියෙන්නේ. මේක තමයි යථාර්ථය කරු යුතු කතානායකට. අද අපි අනුමත කරනවා. හැබැයි මේක නීති ආයෝගන මහ භාණ්ඩාගාර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරට මුදල් ඇමතිවරයා අනුමැතිය ලිඛිතව දුන්නාට පස්සේ වේදන් ගන්න පුළුවන්. හැබැයි අද ඊට බාධාවක් වෙලා තිබෙනවා. බෙසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා තමයි මේක වේදන් කරන්නේ. මේක තමයි යථාර්ථය. අද මේ ඇමතිවරු හිටියට මේ අමාත්‍යංශයේ දරුවට මේ සියලු වේදන් ගන්න වෙලා තියෙන විශේෂයෙන්ම
ඉති ප්‍රශ්නයක් මේ සභාවේ
නොමගේ කාලෙන් අඩු කරන්න එපා. මගේ කාලෙන් අඩු කරන්න එපා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
එතුමා නොමග යවන කතාවක් කියන බැසිල් රාජපක්ෂ
කරු නියෝජ කතානායකතුමනි, ඇත්තට දැන් උත්තර දෙන්න ඕනේ කො මුදල් ඇමතුමා සහ රාජ්‍ය ඇමතුමානේ. දැන් අපි කනගාටු වෙනවා ඒ දෙදෙනත් මේ සභාව තුල නැහැ. ඉතින් තුනෙන් දෙකක බලයක් ගත්තයි කියලා. නමුත් අපි වගේ පුංචි මන්ත්‍රීවරු කතා කරනකොට දැන් ඔබතුමා අවසන් වෙන්නේ නැති ඔබතුමා දන්න දේ කියන නමුත් ඒ දෙමාලා උත්තර දෙන්නවත් නැහැ. ඒ පිළිබඳව මේ වෙලාවේ කනගාටු
ප්‍රකාශ කරනවා. විනාඩි දෙකක් පමණ තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මම කියන්න අවස්ථාවක් කරගන්න ඕනි. විශේෂයෙන්ම අපි දැක්කා මේ පාස්කු ප්‍රහාරය, ඒ වගේම අපි දැක්කා පෞගේ කාලේ මැද සහ පාසල්, ඒ වගේම විවිධ වාර්ගික ජනවාර්ගික ප්‍රශ්න ඇති කරන්න ආණ්ඩුව විවිධ මාතෘකා ගෙනාව. දැන් අද මොනවාදේ මාතෘකා වලට වෙලා තියෙන්නේ? අපි දන්නේ නැහැ. ඒ වන්ද පෙති වන්ද කඩ ඒවා නිර්මාණය කළ සමාජීය වශයෙන් මහා විශාල ජාතිවාදී වැඩපිළිවෙළ නිර්මාණය කළ. දැන් අපිට තියෙන පුදුමේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ ක්‍රියාදාමයන් නතර කරන්න, මේ ක්‍රියාදාමවල විච්ඡේදේවල් හොයන්න කමිටුපත් කරලා ඒවා ක්‍රියාත්මක වුණාට අපට නම් ඒවා පේන්නේ සමහර කණ්ඩායම් ප්‍රාණාපකාරය වඩියට පත් කරලා ඒ කටයුතු කිරීම. දැන් අද පාස්කු ප්‍රහාර කොමිෂම දිහා බලන්නකෝ. දැන් ඊයේ හිටපු ජනාධිපතිතුමා මේ පාස්කු ප්‍රහාර කොමිෂමට කැඳවන්න ගෙදරට යනවා. රටේ එක නීතියක් එක රටක් කියන කාරණේදී අපිට දැන් පේන්න හදන්නේ පෞගේ කාල වකවානුවේ සිද්ධ වෙච්ච දේවල් තමයි. ඉතිහාසෙත් අපිට තියෙනවා, මතකේ තියෙනවා. ජනාධිපති වේලා හිටපු වුණත් රටේ හැමෝටම එක නීතිය නා. ඒක පාස්කු ප්‍රහාර සම්බන්ධ කොමිෂමට ඇවිල්ලා කඩ උත්තරයක් දෙන්නවා. මන් දන්නවා කරගාටු නැත මෛත්‍රීපාල සීසේන හිටපු ජනාධිපති වර්තමාන අපේ මන්ත්‍රීතුමා. එතුමාද ප්‍රාණාපකාරයෙන් පත් වෙලා තියෙන්නේ මේ පාස්කු ප්‍රහාර කොමිෂම තුල. එතුමාද ඒකේ ගිල්ලලා ඒකේ දිගින් දිගටම ප්‍රශ්න කරලා එතුමා මේ ආණ්ඩුවේ තුනෙන් දෙක බලය රැකගන්න අද හුදෙක්ම පාස්කු ප්‍රහාරයේ කොමිෂම ශ්‍රී ලංකා ඉදාස්පක්ෂයේ තමුන්නාසලා සියලු දෙනා ඒකේ ප්‍රාණාපකාරයෙන් බවට පත් කරගෙන කටයුතු කිරීම පිළිබඳව අපි කනගාටු පත් වෙනවා. හිටපු ජනාධිපතිවරයෙක් ඉදිරිපෙරේ පසුබලේ මන්ත්‍රීෙක් හැටියට ඉඳීම පිළිබඳව අපි කනගාටු වෙනවා. මොකද ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි ගරු නියෝජ කතානායකතුමනි. එතුමා අද ඔබතුමාලා මේ ආණ්ඩුවේ ප්‍රාණාපකාරව බවට පත් කළ කටයුතු කිරීම පිළිබඳව අපි මේ වෙලාවේ මතක් කරන අවස්ථාවක් කරගන්න බොහොම ස්තුතියි.
ගරු ජගත් කුමාර මන්ත්‍රීතුමා විනාඩි 7ක් ඕඩර් ප්ලීස්. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මුල් අසනෙට පැමිණෙන්න ඇති.
ප්ලීස් කන්ටිනියු.
නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, පළමුව මගේ මංගල කතාව පාර්ලිමේන්තු තුළ. එබැවින් මම පළමුව මගේ ස්තුතිය, ගෞරවය සහ ඒ සඳහා දායක වූ සැමටම ප්‍රණාමය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු ජන පෙරමුණෙත් වගේම අපේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවෙලා කටයුතු කරපු කඩුවෙල ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව සහ සමස්ත මුළු රටේම ජනතාවට මම මගේ ගෞරවය ප්‍රණාමය පළ කරනවා. එවගේම විශේෂයෙන් සාමාන්‍ය පන්තියේ පවුලක දරුවෙක් ලෙස අද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ හඬ අවදි කරන්න අවස්ථාව සැලසුවේ කඩුවෙල ආසනයේ ආදරණීය ජනතාව, එවගේම අති පූජනීය මහසංගරත්නේ පූජ්‍යපක්ෂය සහ මා නියෝජනය කරන මම රාජ්‍ය සේවකයෙක් විදියට, වෘත්තීය සමිති නායකයෙක් විදියට මා නියෝජනය කරන සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන කෘෂි පර්යේෂණ නිලධාරී සංගමය, සමෘද්ධි ව්‍යාපාරයේ අපේ සහෝදර නිලධාරීන්, ඒ වගේම හා සම්බන්ධ ප්‍රතිලාභී ජනතාව සහ විවිධ වෘත්තිකයන් සහ විශේෂයෙන්ම අපේ පාසල් මිත්‍රයන් සහ අනිකුත් සියලුම දෙනා මේ ජයග්‍රහණයේ මුල හිටියා. ඒ සියලුම දෙනාට මම මේ අවස්ථාවක් කරගන්නවා මගේ ගෞරවය නැවත පළ කරන්න. ඒ වගේම මේ වෙලාවේ මම මගේ ගෞරවය කතාවට විතරක් සීමා කරන්නේ නැතුව මෙරටේ ජනතාවටත් පොදුවේ අපි පත් කරපු සියලු දෙනාටත් අපේ කෘතවේදීත්වය සහ ගෞරවය පළ කරන්න ඉදිරි පස් වසරක කාල පරිච්ඡේදය තුළ අපි ආදර්ශමත්ව අපේ රට ජාතිය මව්බිම වෙනුවෙන් කැපවෙලා වැඩ කරලා ඒ ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කරන්න කටයුතු කරනවා කියන කාරණාව විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම අපි මේ තැනට එන්නේ අපි කවුරුත් පක්ෂ නිසා. ඉතින් මේ පක්ෂයේ නිර්මාතෘවරය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් එතුමා මේ ජයග්‍රහණය පිටුපස සිටමින් මහා මොලකරු ලෙස කටයුතු කළා. එතුමාටත් මේ ජයග්‍රහණයට අපට දුන්න සහාය ශක්තියට අපි ප්‍රණාමය පළ කරන්න ඕනේ. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමාට මේ ජයග්‍රහණයට අපට දුන්න අවවාද අනුශාසනා සහායට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම අප රටේ ජන ජයග්‍රහණය සඳහා මේ වෙලාවේ විශේෂයෙන්ම ඒ සියලු ජනතාව වගේම මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය පැත්තේ මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපි අසර ගණනාවක් සමෘද්ධි ව්‍යාපාරයේ ජනතාව වෙනුවෙන් කැපවෙලා වැඩ කළා වගේම ජනතාවගේ ප්‍රශ්න වෙනින් හඬ රැගුවා පාර්ලිමේන්තුවට ඔබේ එළිය ඉඳන් පළාත් සභාව නියෝජිත කර. ඉතින් ඒ අවස්ථාවල මට විශේෂ වගකීමක් තිබුණ ඔවුන්ගේ අවස්ථාවන් ඔවුන්ගේ අපේක්ෂාවන් පිළිබඳව හඳන ගන්න. ඉතින් එළිය ඉඳන් කරපු කාර්යභාරය අද පාර්ලිමේන්තුවේ ඉඳන් කරලා ඔවුන්ගේ සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරයේ ජනතාවගේ විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. මේ සියලු දෙනාගේ අවස්ථාවන් වෙනුවෙන් ඉදිරි කාලේ පරිච්ඡේදය තුළ ඔවුන්ගේ හඬ බවට පත් වෙලා කටයුතු කරන්න සහ රාජ්‍ය සේවකයන්ගේ අවස්ථාවන් වෙනුවෙන් පොදුමහත් ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා කටයුතු කරනවා කියන කාරණාවත් මේ වෙලාවේ නැවතත් මම සිහිපත් කරනවා. ඒ වගේම මේ රටේ දිල්දුභාවයේ පිටදකීමේ යුගමයේ යුතුකම ඉටු කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළට පසුගිය කාලේ අපි ඇතුල් කළා යෝජනා. ඒ යෝජනා ඇතුල් කිරීමේදී ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය එක්ක මටත් පුළුවන්කම ලැබුණා ඒ යම් ප්‍රතිපත්ති හදන කමිටුවේ ඉන්න. ඒ වගේම දිල්දුභාවයේ සහ සමාජ සුබ සාධනය පිළිබඳ කමිටුව තුළ ඉඳමින් මේ රටේ අඩු ආදායම් ලබන අයට පහුගිය ආණ්ඩුව කාලේ සහනාධාර දෙනකොට දේශපාලන පදනමින් දුන්නේ තවත් කොටසකට සහනාධාර ලැබුණේ නැහැ. එනිසා එවැනි අයට සහනාධාර ඉදිරි කාලේ ලබා දීම සහ ඒ වගේම ඔවුන්ගේ දුප්පත්කම නැති කිරීම සඳහා රැකියා ලක්ෂයක් ලබා දීමේ යෝජනා සහ අනිකුත් ඔවුන්ට නිවාස පාසල සහ අනිකුත් පොදු ගැටලු විසඳීම සඳහා යෝජනා රාශියක් අපි සෞභාග්‍ය ප්‍රතිපත්ති
Honorable Member you have 2 more minutes.
ඇතුල් කරා ඒ ගැටලු ඉදිරි කාලය තුළ අපි විසඳන්න මැදිහත් වෙනවා. ඒ සම්බන්ධව අපේ රජයේ අවධානය යොමු කරනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා කියන කාරණාවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මම මේ ස්ථානට එන්නේ ප්‍රාදේශ සභාව සභාපතිවරයෙක් මන්ත්‍රීවරයෙක් සහ පළාත් සභාව නියෝජනය කරලා පළාත් සභාව තුළ අපි විශාල වැඩ කොටසක් කළා. සමහර කෙනෙකුට ඒක සුදු අලියෙක් වුණත් අපි විශාල පිරිසක් අද පළාත් සභාව නියෝජනය කරලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවට අපි එනකොට අපි විශාල වැඩ කොටසක් කරපු නිසා ඒතනට එන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි හිතනවා පසුගිය යහපාලන ආණ්ඩුව අතුරුදහන් කරපු පළාත් සභාව මැතිවරණේ අපි නැවත තියන්න ඕනේ. පළාත් සභාවේ බලය මුදල් සහ අනිකුත් සියලු බලතල පාවිච්චි කරන්නේ ආණ්ඩුකාරය. ඒක නීත්‍යානුකූල නැහැ. ඒ නිසා ඒ නීත්‍යානුකූල බලය ජනතාවගේ පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පළාත් සභා මන්ත්‍රීවරුන්ට මහජන නියෝජිත ලබා දෙන්න ඕනේ. ඒ වගකීම ඉටු කිරීම සඳහා රජයේ අවධානය යොමු කරනවා. කඩිනමින් පළාත් සභා මැතිකරණය පවත්වන්න එහි යම් අඩුපාඩු තියෙනවා. ඒ සංශෝධනයක් ගෙනල්ලා දැන් අඩුපාඩු නිවැරදි කරගන්න ගමන් හැබැයි මැතිවරණයේ තියලා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ යුතුකම ඉටු කරන්න කියන කාරණාව විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම අවසන් කරන්න කැමති අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රකාශයකින්. අපේ බුදුරජාණන් වහන්සේ විටක අපේ ස්වාමීන් වහන්සේලාට කියනවා ධර්ම දේශනා යෙදෙනකොට මේ විදිහට අපසන්නන්වා ප්‍රසාදාය ප්‍රසන්නානන්වා වියෝභාවාය. අපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි පැහැදීම පිණිසත් චාරිකාවේ යෙදෙන කියලා. ඒකම මම හිතනවා අපේ මන්ත්‍රීතුමාලාටත් අදාළයි. මේ පාර්ලිමේන්තුව පිළිබඳ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, පසුගිය කාලය තුළ විශාල අප්‍රසාදයක් තිබුණා. 225 දිනාම ගිලෙන්න කියන කාරණාවේ සමහරු හිටියා. තව තව කාරණා කිව්වා. ඒ නිසා මන්ත්‍රීවරයාට ගෞරවයක් මට එක විනාඩියක් දෙන්න. පාර්ලිමේන්තුවට ගෞරවයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනනේ මේ නම්වෙනි පාර්ලිමේන්තුව තුළ අපේ ක්‍රියාකාරක හැසිරීම, අපේ රට ජාති ආගම වෙනුවෙන් වගේම අපේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැපලා වැඩ කරන ගමන් එය ඉතාම ජනතාවාදීව කරන ගමන් අපේ ගෞරවයත් රටේ ගෞරවයත් ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි සියලු දෙනා එකතු වෙලා කළොත් තමයි අපි අර පැහැදුණු අයගේ පැහැදීම වැඩි කරන ගමන් අපැහැදුණු අයගේ පැහැදීම මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තු ජනතා නියෝජිතයන් කෙරේ. එහිදී ඊයේ අපේ පුහුණු වැඩසටහනේදී රුපියල් 3000ක් කෑමයකට ලබා යනවයි කියන කාරණාව කියලා තිබුණා. හැබැයි ඒ 3000 පස්සේ භාගයක් යනකොට තර්ක කරලා අපේ මන්ත්‍රීවරු ඒක 900ක් කියන කාරණාව අවසානයේ මේ නිලධාරීන්ව ප්‍රකාශ කළා. නමුත් අපේ ගාන නම් මේක 350ක් 400ක්වත් එන්නේ නැහැ මේ කෑමෙක. මේක අපිට නුදුන්නත් කමන්නේ. නමුත් මේ වගේ මන්ත්‍රීවරු
හැලුවට
කිරීම අසාධාරණයක්. ඒකේ මහජන නියෝජ්‍යයන්ගේ ගෞරවය නැති වෙන්නේ. ඒ නිසා මේ කෑම සහ අනිකුත් දේ සඳහා නෙමෙයි මන්ත්‍රීවරු වෙන්නේ, රටේ ප්‍රතිපත්ති තීන්දුව ගන්න, ජනතාවට සේවය කරන්න. ඒ සේවයේ
කෑම
නැතුව වුණත්
You have 7 minutes.
Garu Sabhapatumani Palaviniyatama Api me sabhave mage mitrek hatiyata obutuma sabhapatiwara hatiyata mulasune inna welawae katha karanna labima pilibandawa satutu wenawa. E wagema thamai api obutumata suba patanawa me karika sabha sabhapatiwara hatiyata patwim pilibandawa.
Thank you.
E wagema ape 9 weni parliamentuwe palawenima adahas dakwima hatiyata ගරු සභාපතිතුමනි, මං හිතන්නේ මේ රටේ ජනතාව 3/2 බහුතර බලයක් ගෝඨාභය ජනාධිපතිතුමාට එතුමාගේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තියලා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට 3/2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් ගොඩනගන්න අවශ්‍ය සහයෝගයේ ශක්තිය එකතු කරලා තියෙනවා. මේකෙදී අපි දන්නවා අපේ පාර්ලිමේන්තු සංයුතියේ අපේ මන්ත්‍රීවරු ඉන්න ප්‍රමාණයත් එක්ක ගත්තහම මං හිතන 111ක විතර තරුණ මන්ත්‍රීවරු ප්‍රමාණයක්. ඒ වගේම නීතිඥවරු, එවගේම වෛද්‍යවරු, එවගේම හොඳ පිරිසක් මහාචාර්යවරු, අපි බොහෝ විට දකින් නැති පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන් හොඳ සංයුතියකින් මේ පාර්ලිමේන්තුව හැදීමත් මම හිතනවා රට පිළිබඳව සුභවාදී බලාපොරොත්තුවක් තියලා ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිමාලාව නියම යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් තැනට මේ පාර්ලිමේන්තුව හරහා කටයුතු හසුරවන්න පුළුවන්කම ලැබෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඒ වගේම තමයි අපි මේකෙදී විශේෂයෙන්ම මගේ පළවෙනි කතාව හැටියටත් මම හිතන්නේ දෙවැනි වතාවට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න මාව මේ පාර්ලිමේන්තුවට එවපු. ඒ වගේම තමයි මහනුවර දිස්ත්‍රික්කයේ හැටියට ගත්තාම සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනා නියෝජනය කරන දිස්ත්‍රික්කයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතිහාසයේ මම හිතන්නේ ගත්ත දැවැන්තම ජයග්‍රහණය හැටියට 477,446 ඡන්ද ප්‍රමාණයක්, ඒ කියන්නේ 158 විතර ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මේ මහනුවර දිස්ත්‍රික්කයේ දිනවන්නත්, ඒ වගේම අපිව මේ පාර්ලිමේන්තුවට එවලා මහනුවර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් වැඩ කොටස කරන්න, රට වෙනුවෙන් අවශ්‍ය වැඩ කොටස කරන්න ඒ අවශ්‍ය හයිය ශක්තිය ගොඩනැගීම පිළිබඳව මම හිතන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට පළවෙනියට මම හිතන්නේ මගේ ගෞරවය, ප්‍රණාමයේ ස්තුතිය පුද කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි අද සුවිශේෂී දවසක් හැටියට මේ අතුරු සම්මත ගිණුම් පිළිබඳව අපි මේ විවාදයට ගන්න අවස්ථාවේදී අපි සිහිපත් කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි අතිගරු ජනාධිපතිතුමත්, ඒ වගේම ගරු අගමැතිතුමත් පහුගිය දිනවල මේ අතුරු සම්මත ගිණුමක අතිගරු ජනාධිපතිතුමාට පැවරලා තියෙන බලතල 153 වගන්ති යටතේ එතුමට වියදම් කිරීම සඳහා වන බලතල එතුමට පැවරිලා තියෙනවා. හැබැයි අපි පහුගිය කාලේ මැතිවරණ වේදිකාවේ හැමතැනකම අපි දැක්කා විවිධ මතවාද අරගෙන යනවා මේ රටේ මහජන මුදල් කොල්ල කනවා, මේ රටේ මහජන මුදල් හොරා කන්න උත්සාහ කරනවා කියන මතවාදයක් මේ රට තුල ගොඩනගන්න සමහර කණ්ඩායම් උත්සාහ කර අපි දැක්කා. හැබැයි අපි විශේෂයෙන් මේ වෙලාවේදී අපේ ගරු මුදල් අමාත්‍යවරයා හැටියට ගරු අගමැතිතුමාට, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රධාන සියලුම නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද එදා අගමැතිතුමා බොහොම පැහැදිලිව කිව්වා පළවෙනි පාර්ලිමේන්තුව පිහිටවලා ඒ පාර්ලිමේන්තුවට මේ කරපු වියදම් ගනුදෙනු සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව ඒකගතාවේ අරගෙන කටයුතු කරනවා කියන ප්‍රකාශය ගරු අගමැතිතුමා කරා. අද ඒ කියපු ආකාරයටම මේ අතුරු සම්මත ගිනුමක් ඉදිරිපත් කරනවා කියන එක සුවිශේෂී කාරණාවක් නෙවෙයි. රට හැටියට පැවතිච්ච වෙලාවකදී සමහර අපි දැක්ක මන්ත්‍රීවරු කියනවා අතුරු සම්මත ගිනුමකෙන් මුදල් වියදම් කිරීමේදී නිලධාරීන්ට ඇතිවන නීතිමය බාධා පිළිබඳවත් සමහරු කතා කරා. හැබැයි 153 වගන්තිය ජනාධිපතිතුමාට පැහැදිලිව පැවරිලා තියෙන බලතල අනුව මේක මේ සුවිශේෂී තත්වයක් නෙවෙයි. හැබැයි අපි විශේෂයෙන් මේ වියහියදම් බොහෝ විට මේ රටේ මූල්‍ය පරිපාලනය කියන එකේ අයිතිය පැවරෙන පාර්ලිමේන්තුව නැති වෙලාවක ඒ පාර්ලිමේන්තුව කරනවටත් එහා ගිහිල්ලා වගකීම් අරගෙන කටයුතු කිරීම පිළිබඳවයි මං හිතන්නේ අපේ ගරු අගමැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට එතුමාටත් ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමා ප්‍රධාන සියලු නිලධාරීන්ට අපේ ගෞරවයේ ශ්‍රූතිය පුදකල යුතුව තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අද වෙනකොට මේ සියලු වියහෙදම් පිළිබඳ සියලු කාරණා ඉදිරිපත් වෙනකොට අර විපක්ෂයේ පහුගිය කාලවල බොරු මතවාද හදපු මේ රටේ මහජන මුදල් කොල්ල කන්න හදනවායි කියලා බොරු මතවාද ජනතාව තුළ ඇති කරවන්න උත්සාහ කරපු දවියට නියම පැහැදිලි පිළිතුරු මේ හරහා ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මම දැක්කා ඉස්සල්ලා කතාවේදී අපේ ගරු මන්ත්‍රීතුමෙක් සිහිපත් කරනවා මේකේ මේ අමාත්‍යවරු හැටියට මුදල් අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා ඒ වගේම අපේ චමල් රාජපක්ෂ ඇමතිතුමා නාමල් රාජපක්ෂ ඇමතිතුමා මේ අයට වියදම් වෙච්ච මුදල් ප්‍රමාණ පිළිබඳව මෙතුමාට අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ මුදල් අමාත්‍යවරයා හැටියට මේ රටේ තියෙන සියලු ණය ටික පිළිබඳව ණය වාරික පොලිමේ සියල්ල කියන එක ඇතුල් වෙලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශය වැයශීර්ෂය ඇතුලේ. අපි දන්නවා මේකේ ණය වාරිකය විතරක් තියෙනවා බිලියන 423ක්. පොලිය තියෙනවා බිලියන 317ක්. එකතුව ගත්තාම බිලියන 740ක්. හැබැයි මේ එකතුව පෙන්වනකොට වියදම් හැටියට ඔව් අපේ ගරු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මුදල් අමාත්‍යවරයා හැටියට එතුමාගේ තියෙන වැයශීර්ෂය මුදල් ඉහළට යනවා. හැබැයි මේක මේ රාජපක්ෂවරු පිළිබඳවත් මේක මේ වෙන කවුරුවත් පිළිබඳ
ප්‍රශ්න.
මේක රට පිළිබඳව රටේ සියලු ආණ්ඩු වගකීම් යුතුව සියලු ආණ්ඩු එකතුලා ගත්ත ණය මුදල්වල ගෙවීම් කරන්න තියෙන ප්‍රමාණය. මේක අපි ගත්තොත් එහෙම එදා 7000 ගණනක් බිලියන තිබුණා නම් අද 13000 ගණනකට වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒකට ඒ ආණ්ඩුව හැටියට සියලු දෙනා වග කියන්න ඕනේ කියන කාරණාවත් අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේකෙදී ආයපාරක් සිහිපත් කරපු දෙයක් තමයි රාජ්‍ය අමාත්‍යවරු හැටියට අපිට කිසි ගැටලුවක් නැහැ. අපිට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. අපිට මේ මුදල් ප්‍රතිපාදන හරහා රාජ්‍ය අමාත්‍යවරු හැටියට අපිට වැඩ කරන්න පුළුවන් පරිසරය ගොඩ නැගිලා තියෙනවා. දැන් සමහර කිව්වා මේකේ අවසර ගන්න තියෙනවායි කියලා. මේක බැසිල්ලා මුතුමාගේ අවසර විවිධ අවසර ගැන කිව්වා. හැබැයි මතක තියාගන්න ඕනේ ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය පිටු දැකීමේ ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටවල ඒක සභාපතිවරයා හැටියට ඒකේ අවශ්‍ය මේ රටේ කොරෝනා කාලය තුල මාස පහක කාලයක් මේ රටේ මිනිස්සුන්ට හාමතේ ඉන්න දෙන්නේ නැතුව මේ මිනිසුන්ට කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් පරිසරයේ ගොඩනැගුවේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා හිටපු අමාත්‍යවරයා. හැබැයි ඒ පරිසරයේ ගොඩනැගපු කෙනාගේ උපදෙස් අරගෙන අපේ අමාත්‍යංශ පෙළ ගැස්ස ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ගරු සභාපතිතුමනි අපි කළ යුතුව තියෙන. ඒ නිසා වැඩ කරන්න පුළුවන් පිරිස හැල්ලු කරන්නේ නැතුව මේ රටට වැඩ කරලා පෙන්නපු පිරිස පිළිබඳ අගය කිරීමක් කළා මේ රට ඉදිරියට අරගෙන යන එක තමයි අපි සියලු දෙනාගේ වගකීම බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් මට වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මට වගකීම පවරලා තියෙනවා. මගේ පියා දීමුජාරත් මහත්මයා කුෂිකර්ම අමාත්‍යවරයා හැටියට කටයුතු කරා. මම හිතනවා මට මේ වාරිමාර්ග අමාත්‍යංශය හැටියට වගකීම පවරලා අපේ 145ක් වෙච්ච මේ රටට බත සපයන මේ රටේ ගොවි ජනතාවට අවශ්‍ය කරන පහසුකම් සැපයීම සඳහා වන ප්‍රධානම වෙච්ච අමාත්‍යංශයක් හැටියට ඒ අමාත්‍යංශයේ වැඩ කටයුතු ටික පැවරීම පිළිබඳ විශේෂයෙන් අපි සතුටු වෙනවා විතරක් නෙවෙයි අපිට මේ පාර්ලිමේන්තුව උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ ගරු අමාත්‍යවරු ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරු මන්ත්‍රීවරු ඒ සියලු දෙනාගේ අපි සහයෝගය අපේක්ෂා කරනවා. මොකද අවසානයේ අපි තර්ක කළ තර්ක විතර්ක මැද ගෙනියන එක විතරක් නෙවෙයි අපි සියලු දෙනා අවුරුදු පහ අවසන් වෙනකොට අපේ ප්‍රතිඵලය අපි රටට පෙන්වන්න ඕනේ. ඒ ප්‍රතිඵලය රටට පෙන්වන්න බැරි වුණොත් ඒකේදී අවසානයේ කඩාගෙන වැටෙන්නේ දේශපාලන පක්ෂයක් පුද්ගලයෙක් නෙවෙයි මුළු මහත් රට හැටියට අපි සියලු දෙනා කඩාගෙන වැටිච්ච පිරිසක් බවට පත් වෙන නිසා අපි සියලුම ගරු මන්ත්‍රීතුමාලගේ අපි අපේක්ෂා කරනවා. මොකද අපිට කළ හැකි සියලු කැපකිරීම කරලා ඒ අපිට පැවරිච්ච වගකීම හිතනවට එහා තැනකට ගෙනියන්න අපි පැහැදිලිවම කටයුතු කරනවා. ඒ නිසායි මන්ත්‍රීවරු හැටියට ඉන්නේ සියලු දෙනාගේත් සහයෝගයේ ශක්තිය වෙනුවෙන් එකතු කරන්නයි කියන ගෞරවණීය ඉල්ලීම මේ වෙලාවේදී කරනවා. එහෙම කරමින් ගරු සභාපතිතුමනි ඔබතුමාටත් මේ වෙලාවේදී අදහස් ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නියද වෙනවා. බොහොම ස්තුතියි.
Thank you.